දරුවන්ගේ
මිනිත්තු 13ක් කාලයක් ලැබෙනවා ඔබතුමාට.
බොහොමත්ම ස්තුතියි මූලාසනාර උඩ මන්ත්‍රීතුමනි. අද විවාදයට ගැනෙන මේ යෝජනා අතර විශේෂයෙන් විදුලි බලය, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධ වෙන මේ 1998 අංක 8 දරන දුම්කොළ බදු පනත අත් මෙතෙන්ට සම්බන්ධ කරගෙන මම වචන කීපයක් සඳහන් කරන්න කැමතියි. පළමුවෙන්ම එතන 1999 අංක 8 දරන දුම්කොළ බදු පනත යටතේ නීතිමය ප්‍රතිපාදනයක් තියෙනවා, විශේෂයෙන්ම සිගරට්, සුරුට්ටු, බීඩී, සිගරට් ආදේශක වැනි භාණ්ඩ වලට ඒ නිෂ්පාදනය ඉලක්ක කරගෙන බදු පැනවීමක් කරන්න. නමුත් ඒක ඒ විදිහටම ක්‍රියාත්මක වෙලා තිබිලා නැහැ. 2023 දී ඒ අනුව ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදනයේ බීඩී සම්බන්ධයෙන් රුපියල් 2ක බද්දක් පැනවිලා තියෙනවා. ඉතින් අපි අයවැයේදී තීන්දුවක් ගත්තා එය රුපියල් 3 දක්වා වැඩි කරන්න. ඒ අනුව තමයි, ඒ කියන්නේ අවුරුදු 2කට පස්සේ තමයි වැඩිවීම සිද්ධ වෙන්නේ. ඒකට තවත් හේතුවක් තියෙනවා. සිගරට් සහ අනෙකුත් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන උද්දමනයේ ගලපමින් ඒ අදාළ වැඩි කිරීම සිද්ධ කරනවා. මේ සඳහා උද්දපනයේ ගලපලා නොතිබුණු නිසා ඒ වැඩි කිරීම සිද්ධ කරලා ඒ නීතිමය අවශ්‍යතාවයක් විදිහට තමයි මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ, ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමැතිය ලබා ගැනීමේ අදහසින්. ඒ නිසාම මේ යම් ආකාරයක නියාමනයකට ලක් කළ යුතු, බොහොම ලඟින් විමර්ශනය කළ යුතු ශාස්ත්‍රයක් වෙනවා. ඒ සඳහාත් සුරා මේ අබේ මොනවාද එක්සයිස් දෙපාර්තමේන්තුවත්, මුදල් අමාත්‍යාංශයේ ෆිස්කල් දෙපාර්තමේන්තුවත් අනෙකුත් වැඩ කටයුතු සිද්ධ කරමින් තියෙනවා. ඒ වගේම දැන් අද විදුලි බල පනත සාකච්ඡා කිරීමේදී ඊට ප්‍රථමව මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. පසුගිය සති 2-3 සමහරට මාසයකටත් වැඩි කාලයකට විශේෂයෙන්ම මේ ඇමරිකානු එක්සත් ජනපදය විසින් පනවන ලද රෙසිප්‍රෝකල් ටැරිෆ් පිළිබඳව විශාල සංවාදයක් ලංකාවේ ඇති වුණා. අපි නිරන්තරයෙන් ඒක කිව්වා, ඒක රට ඇතුලේ අපේ තීන්දුවක් නෙමෙයි, බාහිරව ඇමරිකානු එක්සත් ජනපදයේ ගත්තු තීන්දුවක ප්‍රතිඵලයක් ඉදිරියට ආවේ. කෙසේ වෙතත් අපි තාම නිවැරදිව ඒ වෙනුවෙන් මැදිහත් වෙමින්, රාජතාන්ත්‍රිකව මැදිහත් වෙමින් සියලු කටයුතු කරනවා කියලා. හැබැයි විපක්ෂය නිරන්තරයෙන්ම මේ පිළිබඳව සමාජයේ අසත්‍ය මතු කළා, වෙනත් ක්‍රමවේද යෝජනා කළා, එහෙම නෙමෙයි කළ යුත්තේ කියලා. ඉතින් අද වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ යම් සැලකේතු සංදිස්ථානයකට ළඟා වෙන්න. අපිට 144ක් කියලා නියම කරපු රෙසිප්‍රෝකල් ටැරිෆ් එක 120 දක්වා ගෙනෙන්න. නමුත් දැන් ඒ නිසාම මේ මොහොත වෙනකොට ඒ කතාව යට ගිහින් තියෙනවා. ඇත්තටම දැන් මතු කරගත යුතු වන්නේ ඒ කතාවෙත් යම් අගේ කිරීමකට අපි ලක් කරගත යුතු වෙනවා. ඊළඟට ප්‍රධානම මාතෘකාව බවට පත්වෙන්නේ විදුලි බල පනත. අපි අපේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන විදුලි බල පනතේ මේ අන්තර්ගතයන් සාකච්ඡා කරනකොට මේක හුදෙකලාව වෙනත් පනතක් විදිහට, එනත්නම් මේ පනතේ අන්තර්ගතයේ විතරක් එමගින් ආර්ථිකයට ඇතිවෙන බලපෑම විතරක් සාකච්ඡා කරලා හරියන්නේ නැහැ. මේ සමස්තයක් විදිහට ගත යුතු වෙනවා. ඒකට හේතුව තමයි විදුලි බලය කියන බලශක්ති කියන ශේත්‍රයේ යටතේ, එනර්ජි කියන සෙක්ටර් එක යටතේ තියෙන එකක්. එතකොට අපි ලෝකේ අරන් බැලුවත් ලෝකය මේ විකාශනය වෙලා එනකොට ලබාගත්තු ආර්ථික ජයග්‍රහණ ඒ අත්පත් කර ගැනීම වලට විශාල දායකත්වයක් ලබා දීලා තියෙන්නේ මෙන්න මේ බලශක්තිය. ඒ බලශක්තියේ ප්‍රධානම අංගයක් වෙන විදුලි බලය තමයි විශාලම දායකත්වය ලබා දීලා තියෙන්නේ. කාර්මික විප්ලවයෙන් පස්සේ භාණ්ඩ නිෂ්පාදනයේ මහ පරිමාණෙන් නිෂ්පාදන වැඩි කර ගැනීම, නිෂ්පාදනයේ පිරිවැය අඩු කර ගැනීම, ආරක්ෂමතාවය කියන කාරණාවලදී විශාල කාර්යභාරයක් කරලා තියෙනවා විදුලිය. එහෙමනම් මේ විදුලිය අපි පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්, රාජ්‍ය ප්‍රතිපත්තියක් සැලකිල්ලට භාජනය කරද්දී සමස්තය සැලකිල්ලට අරගෙන කටයුතු කරන්නට ඕනේ. අපි දන්නවා ලංකාවේ මේ බලශක්ති ශාස්ත්‍රයේ පිළිබඳ විද්වතුන්, ඒ සම්බන්ධයෙන් ඉංජිනේරවරු වැඩ කරන අය විවිධ වැඩ කටයුතු කරලා තියෙනවා. විවිධ සැලසුම් සකස් කරලා තියෙනවා. කොහොමද මේ වෙනකොට අපි අත්පත් කරගු තත්ත්වයන් ඉදිරියේදී පුනර්ජනනීය බලශක්තිය තමයි පිරිවැය අඩු වෙන්නේ, ධාරිතාවය වැඩි වෙන්නේ. ඒ සඳහා යන ගමන් මාර්ග සකස් කරලා තියෙනවා. නමුත් අවාසනාවකට අපිට අත්දකින්න ලැබුණේ අතීත දේශපාලන යාන්ත්‍රණය ඇතුලේ දේශපාලනීකරණය ජනය නිසා මෙන්න මේ සැලසුම් ඉදිරියට අරගෙන ඇවිල්ලා එයි ප්‍රතිඵල මහ ජනතාවට ආර්ථිකයට ලබා දෙන තත්වයක් නෙමෙයි වෙනත් රටවල් ඒ ජයග්‍රහණ අත්පත් කරගෙන තිබුණා ඒ නිසා අපිට එකවර ප්‍රශ්න දෙකකට එකවර ක්‍රියාමාර්ග දෙකකට යන්න සිද්ධ වෙනවා එකක් තමයි මෙන්න මේ විදුලි බල ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රය ඇතුළේ තියෙන විදුලි බලයේ විවිධ ආණ්ඩු කිරීමේ කාලය ඇතුළතදී කරන ලද ගැටලුකාරී ක්‍රියා නිසා ඇතිවලා තියෙන අනර්ථකාරී තත්ත්වයන් වෙනස් කරන ගමම්ම ඒ වගේම අනාගත බලශක්තිය සඳහා වූ පුළුල් ප්‍රතිපත්තියකට අවශ්‍ය අඩිතාලම සකස් කරන්නට ඕනේ. එන්නේ ඒ සඳහා වෙච්ච පදනමක් විදිහට තමයි මේ විදුලි බල පනත අපි සංශෝධන එකක් 2025 එන්නේ. අපි පැරණි පනත පිළිබඳ පුංචි අවධානයක් යොමු කළොත් විශේෂයෙන්ම මෙහිදී අදහස් මතු වුණා ඒ ඊටාම ප්‍රගතිශීලී එකක් ඒක වෙනස් කරලා අපි අනර්ථකාරී පනතක් ගෙනල්ලා කියලා. ඇත්තටම අපි හරියට අරන් බැලුවොත් මේ 2024 දී යෝජනා කරපු පනත තමයි අනර්ථකාරී. මොකද ඒ ආණ්ඩුවල අපි දන්නේ භාවිතාව නිසාම වෙන්නේ නැති සමහර මේ ආර්ථිකයේ ප්‍රතිපත්තිවල භාවිතා කරන වචන තප්පටු තේරුම් වලින් දැන් ආයෝජන කියන තේරුම පුද්ගලීකරණය කියන තේරුම මේවා ඒගොල්ලන්ට තිබිච්ච එකම ක්‍රියාමාර්ගයේ බවට පත් වෙලා තිබුණා. දැන් මම දැක්ක කලින් විවක්ෂ අදහස් දක්ව මන්ත්‍රීවරයෙක් වුණා මේ පුද්ගලීකරණය එහෙම නැත්නම් මේ විකිණීම ආයෝජන කැඳවීම මේ ඔක්කොම එකම දෘෂ්ටි කෝණයක එකම නිර්වචනයක් ඇර තමයි ඉදිරිපත් කළේ. ඇතනම් පුද්ගලීකරණය කියලා කියන්නේ රාජ්‍ය සතු දෙයක් පුද්ගලික අංශයට පැවරීම. හැබැයි පුද්ගලික ව්‍යවසායකත්වය කියන්නේ ඊට වඩා එහා ගිය කාරණයක්. ඉතින් මේ පනතෙන් අපි කරන සංශෝධනය ඇතුලේ කිසිම විදියකට රාජ්‍ය සතු දේවල් කුණු කොල්ලට විකිණීම හෝ පුද්ගලීකරණය කිරීමකට යන්නේ නැති අතරම ඇත්තටම ව්‍යවසායකත්වයේ කැඳවීම ආයෝජනයේ කැඳවීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනවා. යෝජනා කරලා තිබිච්ච පනත ඇතුලේ සමාගම් 12ක් තිබුණා. ඒ පනතේ තිබිච්ච ගැටලුව තමයි යම් රාජ්‍ය දේපලක් රාජ්‍යයක් වත්කමක් විනාශ කරන්න ඕන නම් ඒක කඩලා අර වෙන වෙනම කොටස් විදියට තියෙන එක. ඒ කියන්නේ එක යාන්ත්‍රණයක් ඇතර ගේන්නේ නැතුව. ඒ නිසා මේ සමාගම් 12 තිබුණේ හුදෙක්ම පෞද්ගලික අංශයේ හෝ වෙනත් අංශවල තනි තනි ක්‍රියාකාරීත්වයේ යටතේ ක්‍රියාත්මක වීමක් මිසක් එකට ගෙනීමක් නෙමෙයි. එහෙනම් අපි යෝජනා කරන පනතේ මේ සියලු දේ විදුලි බල ක්ෂේත්‍රයට අදාළ සියලු යාන්ත්‍රණ රාජ්‍ය පාලනය සහ නියාමනය කිරීමට යටත් වෙන එක් යාන්ත්‍රණයකට ගෙනෙනවා. කියන්නේ විදුලිය බල ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වගේ මේ බෙදාහැරක මිනිස්සු පාරිභෝජනය කිරීම, ඒ වගේම මේ පද්ධතිය නඩත්තු කිරීම, මේ වගේ විවිධ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි අපි විදුලියේදී අවබෝධ කරගන්න ඕනේ හුදෙක්මය සාම්ප්‍රදායික භාණ්ඩයකට වඩා එහාට යනවා. සාම්ප්‍රදායික භාණ්ඩයේ දෙයකදී නිෂ්පාදකයා පාරිභෝගිකයා සම්බන්ධ වෙනකොට ඒ ඉල්ලුම සැපවීමානුව නිෂ්පාදකයාට හැකියාව තියෙන එක වෙනස් කරගන්න හැඩය මිල ඒ වෙනස් කිරීම. හැබැයි විදුලිය එහෙම නෙමෙයි. කවුරුන් නිෂ්පාදනය කළත් මොන මාර්ගයෙන් නිෂ්පාදනය කළත් විදුලිය අවසානයේට එන්නේ ඒවා කිලෝවොට්ස් මෙගාවොට්ස් විදියට. කියන්නේ එකම ආකාරයක තමයි පාරිභෝජනය සිද්ධ වෙන්නේ. ඒ නිසා ලෝකේ කිසිම රටක මේ විදුලිය විවෘත වෙළඳපළේ ඕන විදියට විකිණලා යනගෙන වෙළඳපළ භාණ්ඩයක් විදියටම නිශ්චය කරන්නේ නැහැ. යම් ආකාරයක මැදිහත් වීම තියෙන නිසා අපිට වගකීමක් සහ වගවීමක් තියෙනවා. මෙන්න මේ විදුලිය නිසි ආකාරයට යම් නියාමනය කිරීමකට යටත්ව සිදු කළ යුතු වෙනවා. එන්නේ නියාමන යාන්ත්‍රණේ අරමුණු කර ප්‍රධාන වශයෙන් අරමුණු කරගන්නේ හැකිතාක් දුරට පිරිවැය අඩු කරගන්න. ඒ පිරිවැය අඩු කිරීමත් ක්‍රමිකව කාලානුරූපව. ඒ සඳහා තමයි 2030 වෙනකොටත් අපේ පුනර්ජනනීය බලශක්තිය 70% ළඟා කරගත යුතු ඉලක්කය තියෙන්නේ. අපිට ජලවිදුලිය වැඩිපුර තියෙන නිසා ඒ වගේම අපි ඉදිරියේදී සුළං සහ සූර්ය බලශක්තියනුත් මීට වඩා වැඩි විභවතාවයන් අත්පත් කරගන්න ඕනේ. ඒ සඳහා යන ඉලක්කයේදී දැනටමත් අපිට පුළුවන්කම ලැබිලා තියෙන 70% ඉලක්කයට පහසුවෙන් ළඟා වෙන්න. උදාහරණයක් විදියට PA විදුලි නිෂ්පාදනය ගත්තත් පුනර්ජනනීය අපේ විපක්ෂ නායකතුමා කිව්වා ඒව සඳහා මැදිහත් වෙලා නැහැ කියලා. අපේ ඉලක්කය 70% ඊයේ වෙනකොටත් ඒක ලකුණු වෙලා තිබුණා. ඒ නිසා පිරිවැය අඩු කරගන්නට ඕනේ තවදුරටත්. පිරිවැය අඩු කරගන්න නම් අපි අර අනර්ථකාරී වැඩි මිල ගණන් වලට මිල විදුලි බලය මිලදී ගැනීමේ ගිවිසුම් වලට දිගු කාලයකට ගියොත් විදුලි බලය අඩු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මෙන්න මේක අපි සමස්ත සැලැස්මක් යටතේ එනර්ජි පොලිසිය එකක් කර තමයි වැඩ කටයුතු කර ගන්නට ඕනේ. පරදාව අඩු කර ගැනීම, වැඩි කර ගැනීම, කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම එවැනි කාරණා ගණනාවක් සැලකිලට භාජනය කරනවා. මොකද මේ හුදෙක්ම විදුලිය තවත් භාණ්ඩයක් නෙමෙයි. මේ විදුලිය අපේ ආර්ථිකයේ නිෂ්පාදනයේ අනාගත කාර්මික පුනරුදිය ඇති කිරීමේ ප්‍රධානම මෙවලමක් බවට අපි මේක පත් කර ගන්නට ඕනේ. ඒ වගේම තවත් චෝදනාවක් ඉදිරිපත් කළා මේ අන්බන්ඩ්ලින් කියලා. ඔව්, අන්බන්ඩ්ලින් කියන්නේ මේක වෙනස් කර ගැනීම. හැබැයි ඒගොල්ලන් අන්බන්ඩ්ලින් විදිහට දැක්කේ විකුණන එක විතරමයි. ඒ නිසා වෙනත් ආකාරයක අන්බන්ඩ්ලින් මේගොල්ලෝ දකින්නේ නැහැ. මේක ඇතුලේ අන්බන්ඩ්ලින් කරන්නේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමටත් මේ ක්‍රියාකාරීත්වය පාසු කර ගැනීමටත්. ඒ නිසා උඩම තියෙන රාජ්‍ය සමාගම්, කියන්නේ ජෙන්කෝ ජෙනරේෂන් සම්බන්ධයෙන් තියෙන සමාගම යටතේ ඕනෑතරම් තම අනු සමාගම් හැදෙන්න පුළුවන්. මොනතරම් අනු සමාගම හැදුනත් ආයෝජන කැඳවුනත් ඒවා නියාමනයේ සහ ඒ පරිපාලනයේ රාජ්‍ය සමාගම යටතේ තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒකාධිකාරියක් කියලා. මොකද ඒකාධිකාරිය දකින්නේ විවෘත වෙළඳපළ ඇතුලේ තියෙන භාණ්ඩවලදී. මෙතන තියෙන රාජ්‍යයේ වගකීම, වගවීම නිසා නියාමනය කිරීම. මොකද මේ විදුලි බලය කියන එක හුදෙක්ම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජාතික ආරක්ෂාව හැම දෙයක් පැත්තෙම, මොකද එකවර විදුලිය එන හිටියෝ සියලුම දේ එන හිටනවා. ඒ නිසා අපිට තාමත් වගවීමෙන් වැඩ කටයුතු කරන්නට ඕන. ඒ වගේම මේ යෝජනා කරලා තියෙන ව්‍යුහය ඇතුලේ අපි සැලකිලට භාජනය කරලා තියෙනවා ජෙනරේෂන් කම්පැනි එක යටතේ මේ ඉදිරි ප්‍රස්තාව දෙන ගමන්ම ඊළඟ වැදගත් කාරණේ බවට පත් වෙන මේ ට්‍රාන්ස්මිෂන් සම්ප්‍රේෂණේ. ඒ සම්ප්‍රේෂණය කිරීමේ රාජ්‍ය අයිතිය තියෙන ගමන් පුද්ගලිකාංශයේ ආයෝජන කැඳවීමේ ඉඩකඩ අපි අහුරලා නැහැ. මොකද අපිට සමහර අවස්ථාවලදී මේ ධාරිතාවේ වෙනස් කර ගැනීම, මේ සම්ප්‍රේෂණ වැඩි කර ගැනීම, මොකද ඉදිරියේදී අපේ සැලසුම් තියෙනවා, අපේ රටේ තියෙන විභවතාවයන් සැලකිලට ගත්තාම සූර්ය බල ශක්තිය වගේ දේවල්, සුලන් බලය වගේ වැඩි දේවල් වලින් ලංකාවේ නිෂ්පාදනයට අමතරව අතිරේකව නිෂ්පාදනය කරොත් විදේශ වෙළඳපළට පවා අපි අපනයනය කිරීමේ හැකියාව සොයා බලන්නට ඕනේ. ඒ නිසා මේ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් සමාගමක් තියෙනවා. ඒ වගේම බෙදා හැරීම. මෙතෙන්දී විශේෂයෙන් අවධාරණය කරන්න ඕනේ මේ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් ලෝකයේ හැමතැනම මේ සම්ප්‍රේෂණයේ අර වයර් අරහා යන වයර් ට්‍රාන්ස්මිෂන් කියලා තියෙනවා, නොන් වයර් ට්‍රාන්ස්මිෂන් තියෙනවා. බොහෝ දුරට මේ දෙකම එකක් විදිහට තියෙන්නේ. අපි ඒක ගැන අධ්‍යයනය කරලා ඒක දෙක වෙන් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි වයර් ට්‍රාන්ස්මිෂන් වලින් කරන ක්‍රියාකාරකමත් නොන් වයර් ට්‍රාන්ස්මිෂන් ක්‍රියාකාරකමත් එකට තිබ්බොත් මේ ක්‍රියාකාරණ ගැටලුවක් වෙනවා. ඒ නිසා තමයි නැෂනල් සිස්ටම් ඔපරේටර් කියලා අපි නොන් වයර්ඩ් එක අයින් කරලා තියෙන්නේ. මේකේ ඇත්තටම අධ්‍යයනය කළොත් අපිට පේනවා මොන ආකාරයකද මේ පසුබිම අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඉදිරියට අරගෙන යන්න අනාගත බලශක්තිය, තිරසාර බලශක්තියක්, පුනර්ජනනීය බලශක්තියක් ලංකාවේ ඇතුලේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පදනම පසුබිම මේ පනත් කෙටුම්පත් ඇතුලේ දාලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් සමාජ මතයක් හදනවා මේක විකුණන්න යනවා, මේ නිසා මේ පනත් කෙටුම්පතෙන් සේවකයන්ගේ රැකී රක්ෂා අහිමි වෙනවා කියලා. කිසිම ආකාරයකට කිසිදු සේවකයෙක්ගේ රැකී රක්ෂා අහිමි වෙන්නේ නැහැ. වෙනත් සමාගමක් තියත් රාජ්‍යයේ 100%ක්ම රාජ්‍යයේ අයිතිය තියෙන සමාගමක් යටතේදී දැනටම තියෙන මේගොල්ලන් විදුලි බල මණ්ඩලයේ සතුව තියෙන මේ අරමුදල් EPF එක, ඒ වගේම විශ්‍රාම වැටුප් අරමුදල තියෙන්නේ ඒගොල්ලන්ම දායකත්ව අරමුදලක් විදිහට. ඉතින් සැලකිය යුතු අරමුදලක් තියෙනවා. ඒ අරමුදල නිසි ආකාරයට කළමනාකරණය කරමින් මේ සේවකයන් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න. ඒ නිසා පළමු කොටම මේ සේවකයන්ට අවස්ථාව ලබා දීලා තියෙන තමුන්ගේ ෘචිකත්වයේ මත මේ සමාගම් ප්‍රධාන වශයෙන් සමාගම් හයක්, ආයතන හයක් හැදෙනවා. ඒක කොහටද යන්නේ කියලා තීරණය කරන්න. හැබැයි අපි දන්නවා ඔක්කොම එකම ආයතනයකට යන්න ඉල්ලුම් කරොත් අපිට යම් මැදිහත් වීමක් සිද්ධ කරන්න නැහැ. ඔවුන්ගේ ප්‍රමුඛතාවයත් ඉල්ලුමත් සැලකිලට භාජනය කරමින් සේවකයන් සියලු දෙනාම මේ ආයතන වලට නැවත අනුයුක්තගත කරනවා.
ගරු නියෝජ්‍ය ඇමතිතුමා, වේලාව අවසන්.
ඔව්, බොහොම මම තප්පර 30ක් දෙන්න. ඒ අනුව යම් කිසිම සේවකයෙකුට විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා දැනට හිමි ප්‍රතිලාභ කිසිදු සතේකිනු අපි අඩු කරන්නේ නැති විදිහට මේ කටයුත්ත කරනවා. ඒ නිසා මම අවධාරණය කරන්න කැමති විශේෂණ විපක්ෂයට මේ අපේ අනාගත බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව එහි ප්‍රධාන භූමිකාවක් සිද්ධ කරන විදුලි බලයේ දිසා නැති මේ පුනර්ජන්න විදුලි බලයෙන් අපේ කාර්මීකරණය, අපේ ආර්ථිකය, ඒ වගේම මහ ජනතාවගේ ජීවිතයේ නගා සිටුවීම සඳහා වෙන ඉතාමත්ම වැදගත් පනතක්. ඒ නිසා මේ පනතට ඔබගේ සහයෝගය සහයෝගය ලබා දෙන්නේ කියලා යෝජනා කරමින් අද දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි.